ඔබ රැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sbs.com.au/සිංහල වෙපඩවයට.
ඔස්ට්‍රේලියාව තුළ මේ සතිය එනම් ඔක්තෝබර් මාසේ 19 වෙනිදා සිට 25 වෙනිදා දක්වා වූ සතිය නැෂනල් වෝටර් වීක් එමත්නම් ජාතික ජල සතිය ලෙසින් නම් කරලා තිබෙනවා. ඉතින් ඔස්ට්‍රේලියාව කියන රට ගැන අපි සලකා බැලුවොත් ජලය සම්බන්ධයෙන් යම් ප්‍රාන්තවල විවිධ ගැටලු වලට මුහුණ පාන රටක් ලෙසට අපිට හඳුනා දෙන්නට පුළුවන්. ඉතින් ඒ නිසාම මේ ජල සතිය ඇති වැදගත්කම පිළිබඳවයි දැන් අපි කතා බහ කරන්න SBS සිංහල වැඩසටහනින්. ඒ සඳහා අපිත් සමග එකතු වෙනවා New South Wales New England විශ්වවිද්‍යාලය හා සම්බන්ධව කටයුතු කරන ආචාර්ය නිරෝෂා රණවක. නිරෝෂා, අපි ඔබ වයිබර්න් කියලා පිළිගන්නවා SBS සිංහල වැඩසටහනට.
අයිබෝවන් චන්ත.
ඔව්, දැන් මේ ජාතික වශයෙන් ඔස්ට්‍රේලියාවේ ජල සතිය පිළිබඳව කතා කරනකොට මං කැමති ඒ ජල සතිය නැත්නම් වෝටර් වීක් එහි ඇති වැදගත්කම සහ ඒ සතිය පිළිබඳව මුලින්ම ඔබ හඳුන්වා දෙනවා නම්.
ඔව් ශරිතා, හැම අවුරුද්දකම ඔක්තෝබර් මාසයේ 3 වෙනි සතිය සංවිධානය වෙලා තියෙනවා ජල සතිය නැත්නම් නැෂනල් වෝටර් වීක් විදිහට ඔස්ට්‍රේලියාවේ. ඒත් මේක සංවිධානය කරන්නේ Water Association of Australia එකලොන් තමයි කටයුතු පාසල් මට්ටමින් නැත්නම් සමාජීය මට්ටමින් මේ ජලය ආරක්ෂා කර ගැනීමට අපි කොහොමද සූදානම් වෙන්න ඕනේ සඳහා අපි ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද කියන එක දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මේ වසරේදී තේමා වෙලා තියෙන්නේ Let's reimagine our water future. කියන්නේ අපි නැවත සිතා බලමු කොහොමද අපි මේ ජල සංරක්ෂණය කරන්නේ කොහොමද කියන එක ගැන කතා බහක් ඇති කර ගැනීමට දැනුවත් කිරීමට තමයි මේ සතිය ක්‍රියාත්මක වන්නේ.
ඔව්. එතකොට ඇත්තටම මේ ඔස්ට්‍රේලියාව ගත්තහම මොන වගේ ජල ගැටලු වලට ගත්තම ඔස්ට්‍රේලියාව මුහුණ
දෙන්නේ? ඔව් චරිත, දැන් ඔස්ට්‍රේලියාව ගත්තහම රටක් වශයෙන් නැත්නම් මාධ්‍යපයක් වශයෙන් ලෝකයේ වැඩිපුරම වියලි තත්වයක් පවතින නැත්නම් නීගයන්ට ලක්වන රටක් වශයෙන් තමයි හඳුන්වලා දීලා තියෙන්නේ. ඒතර මේ වෙන්න මේ විදිහට උණුසුම් වියලි කාලගුණික දේශනික තත්වයන් රට තුළ ඇතිවීමට එහි භූගෝලීය පිටීමත් විවිධ පාරිසරික සාධකත් බලපාලා විශේෂයෙන් තොතෙම එල්නිනෝ සදන් ඔසිලේෂන්ස් මේ නිසා පැසිෆික් සාගරයේ ඇතිවන උෂ්ණත්ව ඉහළයන් පහළයන් නිසා ඉතා ඉහළ රටතුළ උෂ්ණත්වයන් ඇතිවීමත් ඒ වගේම තමයි වෙනකුත් පාරිසරික සාධකත් රටේ විවිධ ප්‍රදේශවල වියලි කාලගුණික තත්වයන් නියඟය ඇතිවීමට හේතු වෙලා තියෙනවා. එතකොට අපේ ජල අර්බුදයට හේතු වෙන්නේ වර්ෂාපතනය මතුවීම. ඔස්ට්‍රේලියාව තුළ මේ වර්ෂාපතනයේ වාර්ෂික වර්ෂාපතනයේ ලොකු විවිධත්වයක් දකින්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ භූගෝලීය මට්ටමේ විවිධ ප්‍රදේශවල වගේම වසරින් වසරත් මේ ඇවරේජ් රේන්ෆෝල් රටේ වෙනස් වෙනවා. නමුත් දකුණු ප්‍රදේශයේ වැඩිපුර මිනිස් ගහණය වැඩි, ඒ වගේම පද්ධති ක්‍රියාත්මක වන විශාල ජල පරිභෝජනයක් කරන ප්‍රදේශයට වර්ෂාව ලැබෙන්නේ අඩුවෙන්. වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර 470ක් පමණ වෙනවා. මේක ගෝලීය වාර්ෂික වර්ෂාපතනයත් එක්ක සංසන්දනාත්මක බලනකොට ඉතාමත්ම පහළ අගයක තමයි පවතින්නේ.
එතකොට දැන් ඔස්ට්‍රේලියාව තුළ ඇත්තටම විවිධ ප්‍රාන්තවල මේ ජල ගැටලු කොහොමද අඩු වෙන සහ වැඩි වෙන තිබෙන්නේ? මම කැමතියි ඒ ගැන දැනගන්න.
ඕ ශරිත, එතකොට ප්‍රාන්ත වශයෙන් ගත්තහම දැන් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය උදාහරණයක් වශයෙන් මම ගත්තොත් එහෙම ගොඩක් ජනගහණය වැඩි නාගරික පරිසරයක් තියෙන සිඩ්නි වගේ ප්‍රදේශයක පොපියුලේෂන් එක මනුෂ්‍ය ගහණයක් වැඩි, පරිභෝෂණයට අවශ්‍ය කරන වතුර ප්‍රමාණයක් වැඩි. මේ නිසා මේ වගේ ජල පරිභෝජනය සීමා කිරීම කරන්න සිද්ධ වෙලා තියෙනවා. එතකොට මෙතෙන්දී මධ්‍යම රජයත් ප්‍රාන්ත රජයනොත් වෙන් වෙන්ව ඒ වගේම නාගරික තුලත් ජලය පරිභෝජනය සමහර වෙලාවට මේ විශේෂයෙන්ම නියඟය වියලි කාලගුණ තත්වයන් තියෙන අවස්ථාවලදී සීමා කරලා තියෙනවා. එතකොට මෙතෙන්දී ඉතා වැදගත් දෙයක් තමයි ඕස්ට්‍රේලියාව per capita ඒ කියන්නේ එක් පුද්ගලයෙක් වශයෙන් භාවිතා කරන ජලය ප්‍රමාණය දිනකට ඉතාමත්ම ඉහළ අසියක් ගන්නවා. ඉතින් මේක නිසා ජලය සංරක්ෂණය කරන්න නැත්නම් සීමා සහිත ලෙස පරිපෝෂණය කරන්නට යොමු වෙන්න අවශ්‍යතාවයක් තියෙනවා. ඒ සඳහා මේ ප්‍රාන්ත මට්ටමින් නාගරික මට්ටමින් විවිධ නීති රීති සකස් කරලා තියෙනවා. මෙතන 1990 වගේ වර්ෂයේ ඉඳලම සින්දු ප්‍රදේශයේ මේ විදිහට ජලය මනා ලෙස කළමනාකාරී කරමින් පාලනයකින් යුතුව පරිපෝෂණය කිරීම සඳහා උපදෙස් ලබා දීලා තියෙනවා. ඒ වගේම තමයි මරේ ඩාලින් බේසින් එක කියන්නේ විශාල සංකීර්ණ ගංගා පද්ධතියකින් තමයි ජලය මරේ ඩාලින් බේසින් එක හරහා ප්‍රාන්ත ගණනාවකට. එතකොට මෙහි යම්කිසි බලපෑමක් මේ පද්ධතියට යම්කිසි බලපෑමක් ඇතිවීම නිසා මෑත කාලයේදී විශේෂ ප්ලෑන් එකක් මරේ ඩාලින් බේසින් ප්ලෑන් කියලා මධ්‍යම රජය සහ අදාළ ප්‍රාන්ත රජයන් එකතු වෙලා මේ ප්ලෑන් එක ක්‍රියාත්මක කරලා තියෙනවා. කොහොමද මේ රිවර් බේසින් එක හෙල්දි මට්ටමින් පවත්වා ගන්න සස්ටේනබල් විදියට නැත්නම් තිරසාර විදියට කළමනාකරණය කරන්නේ කොහොමද කියන එක අනාගත ජල පෝෂණය කාර්යක්ෂම කිරීම සඳහා.
ඔව්, ඒ සම්බන්ධයෙන් කතා කරොත් දැන් කොහොමද ඇත්තටම අපි මහජනතාව විසින් හා රජය විසින් ඇත්තටම කොහොමද මේ සස්ටේනබල් විදියට ඉදිරියට ගෙන යන්නේ ඒ කටයුතු කළ යුත්තේ?
ඔව්, මෙතෙන්දී ඉතා වැදගත් වෙනවා මම ඉස්සෙල්ලා කිව්වා වගේ තිරසාර ජල කළමනාකරණය මධ්‍යම රජය මගින් ප්‍රාන්ත රජයන් මගින් සහ නාගරික මේ පාලනය මගින් සිදු කිරීම සහ ජනතාව දැනුවත් කිරීම සීමා සහිත ලෙස වතුර පරිභෝෂණය කිරීමට උපදෙස් ලබා දීම ඊට සරිලන ලෙස අපි කොහොමද ජලය සැපීම සිද්ධ කරන්නේ. එතකොට සාමාන්‍යයෙන් සර්ෆේස් වෝටර් තමයි කියන්නේ ගංගාවල වැව්වල එකතු වෙන ජලය තමයි අපි මූලික පරිභෝෂණය සඳහා අපි භාවිත කරන්නේ 80%ක්ම සර්ෆේස් වෝටර්. ඊළඟට ඉතුරු 10%ක වගේ ප්‍රමාණයක් අප ග්‍රවුන්ඩ් වෝටර් පාවිච්චි කරනවා. මේ නිසා ජලය එක්රැස් කර ගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා අපේ කියන්නේ රේන්ෆෝල් එක වර්ෂාපතන සීමා සහිත ලෙස ලැබෙන නිසා. ඒ වගේම තමයි මිනිසාගේ විවිධ බලපෑම් නිසා අපිට වර්ෂාපතනයක් අඩුවීම් සිද්ධ වෙනවා. ඒ වගේම ඩිෆොරස්ට්‍රේෂන් නිසා තව දෙයක් තමයි පස්සේ තියෙන ලවණතාවයේ වැඩිවීම. ඒ ලවණතාවයේ වැඩිවීම ඒ පස්ස සෝදා ගිහිල්ලා ජලයට ඇත්තටම වැඩිපුර ලවණ එකතු වෙලා ජලය මිනිසාට සතුන්ට ඒ වගේම වගා කටයුතු වලට නොසුදුසු තත්ත්වයකටපත් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් මේ නිසා මෙන්න මේ ක්‍රියාවලීන් පාලනය කිරීම කැලෑ කැපීම නැත්නම් ඩිෆොරස්ට්‍රේෂන් අඩු කරන එක සර්ෆේස් වෝටර් පුළුවන් තරම් ඒක එකතු කරගෙන අවශ්‍ය පරිදි බෙදා හරිමින් කාර්යක්ෂමව බෙදා හරිමින් පරිපෝෂණයට සුසු ජලය පාත්වාගෙන යෑම ඒ සර්ෆේස් වෝට ආරක්ෂා කර ගැනීම මෙන්න මේ වගේ දේවල් ප්‍රාන්ත රජයන් සහ මධ්‍යම රජය විසින් සිදු කළ යුත්තේ සහ මිනිසා දැනුවත් කිරීම. ඉතින් මෙතෙන්දි මිනිසා දැනුවත් කිරීමේදී අපි විසින්නේ වගේ කීම අවබෝධ කරගෙන පුද්ගලික මට්ටමින් සහ අපිට සමාජීය මට්ටමින් ලොකු වගකීමක් තියෙනවා ජලය ආරක්ෂා කරන්න. ගෙදර දීම පුරුදු පුහුණු වෙන්න ඒ මගින් පණිවිඩයක් සමාජයට දෙන්න. ඉතින් ඒ සඳහා මම හිතන විදිහට අපිව උනන්දු කරනවා ගෙදර දී අපි කොහොමද අපේ ජලය කළමනාකරණය කරලා භාවිතා කරන්නේ අනවශ්‍ය විදිහට ජලය නාස්ති කරන්නේ නැතුව පාවිච්චි කරන්නේ කොහොමද කියන එක. ඒතර මේට අදාළව අපි ගෙදර දීම කොහොමද වතුර කළමනාකරණය කරන්නේ ජලය පරිස්සමෙන් භාවිතා කරන්නේ කියන එකට උදාහරණ දෙන්න පුළුවනි. එකක් තමයි විශේෂයෙන්ම දැන් ලොකු ප්‍රවණතාවයක් තියෙනවා වර්ෂාවෙන් ලැබෙන ජලය එකතු කරනවා ගෙදර වෝටර් ටැංක පාවිච්චි කරලා. එතකොට ඒ ජලය අපිට භාවිතා කරන්න පුළුවන් වෙනවා. ඊට අමතරව අපි ජල කරා භාවිතා කිරීමේදීත් කල්පනාකාරීව අපතේ නොයන විදියට ජලය භාවිතා කිරීම මොනාහරි ලීක්ස් එහෙම තියෙනවා ඉක්මනින් ඒව රෙපයා කරලා ජලය අපතේ යන එක වළක්වන එක සහ අපි රීයුස් කරන එක ජලය. ඒ කියන්නේ අපි ස්නානය කිරීමේදී හෝ ගෙදර යුම්පුම් කරන අවස්ථාවලදී එකතු කරගන්නට පුළුවන් ආම්ලික හෝ භාෂ්මික නොවන ජලය රීයුස් කරන්න, නැවත පාවිච්චි කරන්න පුළුවන් ජලය අපේ ගෙවතු වගාවකට භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඩුවල් ෆ්ලෂ් ටොයිලට්, ඒ වැසිකිලි භාවිතයේදී අපිට ඒ උපක්‍රමය හරහා නැත්නම් මෙතඩ් එක හරහා අපිට පුළුවන් අවම ජලය භාවිතා කිරීමක් කරන්න. ඉතින් මේ වගේ වස්තුලින් අපිට නිවසදීම ජලය ආරක්ෂා, කියන්නේ ජලය අපතේ නොයවා පාවිච්චි කිරීමට හැකියාව තියෙනවා. ඉතින් ඒ සඳහා දැනුවත් විය යුතුයි. මොකද ජලය කියලා කියන්නේ අපේ ජීවය රැකගෙන දෙයක්. ඒ නිසා ජල සම්පත ආරක්ෂා කරගත යුතුයි.
ඔනි රොෂෙම් නම් අපි බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා ජාතික ජල සතිය පිළිබඳව කතා බහට එකතු වීම පිළිබඳව.
ඔම ස්තුතියි චාරිත.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.